වෙහෙසවේ කියලා මේ දේවතාව බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා. චස්සලෝකෝ සමුප්පන්නෝ. මේක මේ ආයතන හය තුල තමයි මේ ලෝකේ ඉපදිලා තියෙන්නේ කියලා. ඊළඟට අහනවා කියනවා මොකද්ද? චස්සුං කුබ්බති සන්තව. අපි කුමක් සමගද වාසය කරන්නේ? මෙන්න මේ ආයතන හය සමග. චන්නමේව උපාදාය චක්සු ලෝකෝ විහම්යති. මෙන්න මේ ආයතන හයම උපාදානය කරගෙන මේ වෙනුවෙන්ම වෙහෙස වෙනවා. මේක වෙනුවෙන්ම තමයි අපි මේ කරන වැඩ සියල්ලම කරන්නේ කියලා බුදුජානක දේශනා කරනවා. එහෙමනම් අපි බුදුජානන් වහන්සේගේ උත්තරي බලන්න කලින් අපි මේ ලෝකෙ ගැන දන්නේ මොනවද කියලා බලමු. පින්වතුනි, මේ පින්වතුන් ලෝකෙ කියනකොට බොහෝ දේවල් දන්නවා. දැන් කතා කරනකොට කියනවා මොකද්ද? ලෝකේ පිරිහිලා කියලා කියන සමහර අය. සමහර අය කියනවා ලෝකේ දියුණු වෙලා කියලා කියනවා. සමහර අය කියනවා මේ ලෝකේ හැරිම ලස්සනයි, ලස්සන කරමු අපි ඔක්කොම එකතු වෙලා කියනවා. ওই විදිහට මේ ලෝකෙ ගැන එක එක කතා කරනවා. ඊළඟට අපි තවත් අහලා තියෙනවා ලෝකෙ කියලා මේ විදිහට. දිව්‍ය ලෝක කියලා හරි තියෙනවා. මානුස්ස ලෝක, තිරිසන් ලෝක, ප්‍රේත ලෝක ওই විදිහට තවත් ලෝක ගැන තවත් විදිහකට අහලා තියෙනවා. එතකොට අයි තවත් කතාවක් කියන බණ අහනකොට අපි අහනවා ලෝකෝත්තර නිවන. ලෝකෙන් එතර වෙලා ලබන නිවන කියලා නිවන ගැනත් ඔය විදිහට කතා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් විදිහකට දේශනා කරනවා දුක්ඛෝ පටිච්චිතෝ ලෝකේ. ලෝකේ දුක මත පිහිටලා තියෙනවා කියලා. අපි බලමු දැන් මේ ඔක්කොම ලෝක ගැන අපිට අහන්න ලැබිලා තියෙන කතා. ලෝකෙ ගැන නොයෙක් දේවල් දැන් මේ ආකාරයට අපිට අහන්න ලැබිලා තියෙනවා. අපි බලමු අපි පරීක්ෂා කරලා මොකද්ද මේ ලෝකෙ කියලා හොයලා බලමු. ඇත්තට මොකද්ද මේ ලෝකෙ කියන්නේ? අපි දන්න ලෝකෙ අපි තවදුරටත් පරීක්ෂා කරගෙන යන්න උත්සාහ කරමු. එහෙනම් අපි බලමු මොකද්ද මේ ලෝකෙ කියන්නේ කියලා. තමන් පොඩ්ඩක් හිතලා බලන්න. මෙතන දේශනා මෙහින්නස් කරලා ඉදිරින් නැති වුණාට තමන් හිතලා බලන්න තමන් ලෝකෙ කියලා හිතාගෙන ඉන්නේ මොකද්ද? කොහෙද මේ ලෝකෙ තියෙන්නේ? මොකද්ද මේ ලෝකෙ කියන්නේ කියලා මේ හොතට හිතලා බලන්න මේ දේශනාව කරන අතරේදී. එතකොට මේ පෘථග්ජන සත්‍යයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්ධ බාල පෘථග්ජනයා කියලා. මෙයාගේ ලක්ෂණ ටිකක් තියෙනවා. මෙයා ලෝකේ අඳුරන විදිහක් තියෙනවා. එතකොට චුට්ටක් බලන්න මමත් මෙන්න මේ විදිහට ලෝකේ අඳුරන්නේ කියලා. මේ විදිහට අඳුරනවා නම් මමත් ඒකට තමයි වැටෙන්නේ. එතකොට මේ අනාර්ය මනසක් නැත්තම් ආර්ය භාවයට පත්වෙච්ච නැති ආර්ය මාර්ගයට පිවිසෙච්ච නැති කෙනෙක් ලෝකේ බලන විදිහක් තියෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරයි. කොහොමද මේ බලන්නේ විදිහ? ඒ පිළිච්ච හිතනවා මගේ ඇහැ කන දිවනාශේ ශරීරයේ මනස ඉස්සරහා ලෝකයක් තියෙනවා. මගේ ඉදිරියෙන් ලෝකයක් තියෙනවා. ඊළඟට ඇහැ කන දිවනාශේ ශරීරයේ මනස කියන මේ ටික අයිති වූ මම කියලා කෙනෙක් ඉන්නවා. ඔන්න ඔය විදිහට ලෝකේ අඳුරනවා. මේ මම කියන එක්කෙනාට අහු වෙන එයාට හමු වෙන මේ ආයතනට හමු වෙන එකක් තියෙනවා. ඇහැට රූප, කනට ශබ්ද, නහයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ, මනසට සිතුවිලි විදිහට අහු වෙන දෙයක් තියෙනවා. අන්න ඒක ලෝකෙ කියලා හිතන්නේ. මේක තමයි ලෝකෙ. ඒ ලෝකෙ එළියේ තියෙන එකක්. ඒ ලෝකෙ මම තමයි මේ බලන්නේ. මේ මම තමයි මේ ලෝකෙත් එක්ක මේ හැසිරෙන්නේ කියලා හිතාගෙන ඉන්නවා කියලා කියනවා. මෙන්න මේ ලෝකේ ඇත්ත දකින්න ඇති අය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියලු බුදුර දේශනා කරන මෙන්න මේ ආකාරයට අටක්කරා තියෙන පද සම්පූර්ණ ප්‍රකාශිතා කියලා විහල තියෙනවා. සියලු බුදුරු දේශනා කරන දෙයක් තියෙනවා. මොකද්ද? අකුරු අටක් සහිත මේ වචන තුනක් දේශනා කරන මුළු ලෝකෙම ගැන. මොකද්ද? මේකට කියන ත්‍රිලක්ෂණය කියලා මේ අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය. එතකොට දැන් මේ අර පෘථග්ජන භාවයේ ඉන්න කෙනා ලෝකෙ ගැන දකින්නේ කොහොමද? ලෝකේ නිත්‍යයි, සැපයි, ආත්මයි, සුභයි කියලා. මෙන්න මේක තමයි මේ ආර්ය මනසක් තියෙන කෙනාගේ අනාර්ය මනසක් තියෙන කෙනාගේ මේ ලෝකෙ දිහා බලන විදිහ වල දෙකේ වෙනස. එතකොට මෙන්න මේ ලෝකෙ නිත්‍යයි, සැපයි, ආත්මයි, සුභයි කියලා බලනකොට කිව්වා සංඥා විපල්ලාසයක් නැත්නම් විකෘති සංඥාවක් කියලා කිව්වා. විකෘතියක් කියන්නේ ඒක තියෙන විදිහට නෙවෙයි දකින්න කියන්නේ. බුදුර දේශනා කරන්නේ ඇත්ත ඇති හැටියෙන් තියෙන විදිහට අනිත්‍ය දුකයි අනාත්මයි කියලා. හැබැයි මේ පෘථග්ජන සත්‍ය ලෝක දකින්නේ නිත්‍යයි සපයි ආත්මයි සුබයි කියලා. එතකොට ඔන්න ඔය විදිහට මේ අනිත්‍ය දුක අනාත්ම ලෝකේ නිත්‍ය සප ආත්ම සුබ කියලා හිතාගෙන දෘෂ්ටියක ඉන්නවට කියනවා අවිද්‍යාව කියලා කියනවා. මේකට කියන අවිද්‍යාව කියලා. ලෝකේ ගැන දන්නේ නැහැ කියලා. එතකොට මෙන්න මේ සත්‍ය මෝහන්ධකාරය, මෝහන්ධකාරය කියලා කියන්නේ මේ දන්නේ නැතිකම කියන අන්ධකාරේ අනන්ත කාලයක් සසර ගෙවමින් 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 මේ ජීවිතෙත් මෝහන්ධකාරෙම ඉඳලා නැවත නැවත මේ වගේ මන්දකාරයකට ගමන් කරනවා. මේක තමයි මේ සත්‍යයේ ස්වභාවය. ලෝකේ ඇත්ත දකින්න තුරු. තුර්මේ මෝහන්ධකාරයේ ඉන්න සත්‍ය කෙරේ මහා කරුණාවක් ඇති නුරු දැනන වහන්සේට. මේ ලෝකේ සියල්ල දැනගත්ත බුදුරජාණන් වහන්සේට ඇතින මහා කරුණාවෙන් මේ සත්‍ය මේ සංසාරෙන් ගලවන්න ඕන කියලා ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. මේ ධර්ම දේශනා කරමින් ඒ අයටම මේ ලෝකේ අවබෝධ කරගන්න අවස්ථාව සැලසෙන දෙන්නේ. එතකොට ඒ අය මොකද කරන්නේ? මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ධර්ම මාර්ගේ ගමන් කරමින් සූත්‍ර කියවමින් ඒ වගේ මාර්ගයේ තියෙන මේ නිවන් මාර්ගේ වඩමින් මෙන්න මේගොල්ලෝ තමන්ගේ ප්‍රඥා හැපිලි කරගන්න හරියට මහා අන්ධකාරයක මහා අඳුරු තැනක ජීවත් වෙන සත්‍ය පිරිසක් ටෝච් එකක් නැත්තම් ආලෝකයක් දැල්ලා ගත්තා වගේ. එතකොට මෙන්න මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන එක අවස්ථාවක්දී මේ ප්‍රඥා ආලෝකය දැල්ලා ගන්න කියලා. ඒක ප්‍රඥා ආලෝකය දැල්ලා ගන්න තමහර අවස්ථාවල්දී කියන දහම්මස පහල කරගන්න කියලා කියන්නේ අපි අන්ධය කියලා කියන්නේ අන්ධ බාල කියන්නේ ඒක. ඇස් දෙක අන්ධ වෙච්ච බාල හිතන්නත් බැරි හැට තමයි අන්ධ බාල. අන්ධ බාල පෘථග්ජන පිළිබඳව දේශනා කරනවා. එමනම් මෙන්න මේ පිරිසට ප්‍රඥා ආලෝක ඇති කරගන්න ධම්මස පහල කරගන්න කියලා කියනවා. මෙන්න මේව පහල කරගත්ත කෙනාට ලෝකෙ පේන්න පටන් ගන්නවා. අර අඳුරේ පේන්නේ නැතුවනේ හිටියේ. එතකොට ඔන්නේ එයාට පේන්න පටන් ගන්නවා ලෝකෙ. පේන්න පටන් ගන්නකොට එයා දකිනවා මම මෙච්චර කාලයක් මේ නිත්‍ය සපය ආත්ම සුභයි කියලා හිතාගෙන හිටේවා. නිත්‍ය සප ආත්ම සුභ දේවල් නේ. මේවා අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා දකිනවා. තොර නිත්‍ය සපය ආත්මයි සුභයි කියනකොට තමන්ට ඇති වෙන ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? ලෝකේ නිත්‍යයි නම් සපයි නම් ආත්මයි නම් සුභයි නම් මේක කොහොමද අතාරින්නේ? මේක උපාදාන වෙනවා. උපාදානි කරනවා නෙවෙයි උපාදානි වෙනවා. හැබැයි මේ ප්‍රඥාව එහා පහළ වෙලා එහෙම නැත්නම් මේ විදර්ශනා ඥාන ඇති වෙලා දහම් ආලෝකෙපත් උනාට පස්සේ මෝහන්ධකාරයට කියන්න බැහැ මම කල්ප ගණන් මේක හිටිය මට හැමදාම මෙතන ඉන්න ඕනේ කියලා. මෝහන්ධකාරය දුරේ යනවා. ධර්මෝහන්ධකාරය දුරු වුණාට පස්සේ ලෝකේ අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණ තේරුණාට පස්සේ අනිත්‍යයි නම් දුකයි නම් අනාත්මයි නම් මේක මොකටද මම අල්ලගන්නේ? අල්ලගන්න මොනවද තියෙන්නේ? මෙන්න මොකද වෙන්නේ එතකොට? මේ අතහරින්න දෙයක් නැහැ බින්වතුනි. ලෝකේ අතහැරෙනවා. මේ ධර්ම මාර්ගය කියලා කියන්නේ බලෙන් කරන්න තියෙන දෙයක් නෙවෙයි. අපිට තියෙන්නේ මේ ධර්මයේ දකින්න විතරයි. දකින්නකොට වෙන්න ඕනේ දේ නිකම් වෙයි. අපි දන්නවා නන්ද කුමාරයාගේ කතා. බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයා එක්කරින් ගියේ ජනපද කල්යාණ දිහා පස්සේ ඇවිහැරි බලබල ගිහින් මේ නන්ද කුමාරයා දිව්‍යාංගනාව දැක්කාම කිව්වා මට ජනපද කල්යාණට වඩා හොඳ දිව්‍යාංගනාව කියලා. බුදුරජාණන් වහන්සේ බහරි දිව්‍යාංගනාව ආරම්භේන. හැබැයි වාට මේ පහළ ඉඳලා දිව්‍යාංගනාව ළඟට යන්න බෑ. එයා විවාහ කරගන්න ඔයාලට අනිවාර්යෙන් දිව්‍ය ලෝකයට යන්න වෙනවා. දිව්‍ය ලෝකෙට මට හැමදාම අතින් අල්ලගෙන යන්න වෙන්නේ. ඔයා එහෙනම් තනියම යන්න මෙන්න මේ භාවනා ටික කරන්න කියලා. එතකොට නන්ද කුමාරයා මොකද කරේ? භාවනා කරා. නිවන් දකින්න නේ දිව්‍යාංගනා විවාහ කරගන්න භාවනා කරා. භාවනා කරා හැබැයි හම්බුනේ කමටහන් නිමිට. අවසානෙ මොකද වුනේ? රාහත් ඵලයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා නන්ද යමුද දැන් දිව්‍යාංගනාවක් ගෙනින්ද කියලා. නන්ද අමුතු බිම් බලාගෙන කියනවා මට හරියන්නේ ලැජ්ජ වෙනවා. අන්න ඒ වගේ මේ මාර්ගේ වඩනකොට අත හැරෙනවා මිසක් අත හරින්න කියලා බලෙන් කරන්නේ අසුචි අසුචි කියලා දැක්කට පස්සේ කාටවත් කියන්න ඕනේ නෑ. මේ කල්ලන්නේ පාතේ චූරි කාලේ අසුචි අඳුනන් නැති කාලයක් මොකද කරේ? මේ අසුචි වල තියෙන උණුසුමට ඇල්ලුවා කටින් දාගත්තා. නමුත් එහෙම කරන්නේ මේක ඇත්ත දැක්කට පස්සේ. අන්න ඒ වගේ මේ ලෝකේ ඇත්ත උන්නේ අනිත්‍ය දුක් අනාත්ම ස්වභාවය දකින්නකොට අත හරින්න දෙයක් නෑ. අත හැරෙන දෙයක් සිදුවෙනවා. නිබ්බිදාවටපත් වෙනවා. සිටේ දුක තුනී වෙල යනවා. අපට දුක ඇති වෙන්නේ මොකක් නිසාද? අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් මම හදන අනිත්‍ය සැප ආත්ම කරගන්න සුභ කරගන්න අසුභෝ කය සුභවට තියාගන්න හදන අසුභ වෙනකොට අඩු දුක් වෙන එහෙමනම් මේක මේ ඇත්ත දකින්න නැතුණ ඒකේ ප්‍රകൃතිය උණු අනිත්‍ය දුක්ඛ අනාත්මේ තියාගන්න නැතුව විකෘතියක් උණු නිත්‍ය සැප ආත්ම ස්වභාවයෙන් පවත්ත ගන්න යමක් යනකොට තමයි මට දුක එන්නේ ඒක ප්‍රകൃතිය එක කියලා තේරුම් ගත්තම මේවා පරිහරණය කරන්න පුළුවන් බොහොම ඉඳන්සෙ එහෙමනම් මෙන්න මේක නේද මගේ දුකට හේතුව එතකොට මෙන්න මේ අනිත්‍ය දුක්ඛ ලක්ෂණේ අනාත්ම ලක්ෂණේ අවබෝධ කර ගැනීම නැත්නම් ත්‍රිලක්ෂණේ අවබෝධ කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන ක්‍රමය ඒකට කියන ආර්ය පරිශ්‍රණය කියලා. මොකද්ද මේ ආර්ය පරිශ්‍රණය කියලා කියන්නේ? අපි මේ ජීවිතයේදී පින්තුණි කරලා තියෙන අනාර්ය පරිශ්‍රණය. ඔය ලැබ්බල කරන්නේ මොනවද? අනාර්ය පරිශ්‍රණය. බොහෝ දේවල් පරීක්ෂා කරනවා. ආලෝක ගැන පරීක්ෂා කරනවා, මොහොත ගැන පරීක්ෂා කරනවා, සයිඩ කියන ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වගේ නිමිත ආකාරයෙන් පරීක්ෂා කරන මේ උපකරණ වල බොහෝ දේවල් හොයාගෙන තියෙනවා. අපි ත්‍රිභාග පාසන මේව කරලා. හැබැයි අපි දුක නිවලනේ. මේ කොයි විද්‍යාඥයෙක්ට පුළුවන් උනේ? ඒගොල්ලෝ ඉගෙන ගත්ත දේවල් වලින් මේ දුක නිවන්නේ. ඒගොල්ලෝ බුදුපත් නිවාගන්නේ. දැනුම් කොට සම්භාරය කරගෙන තවත් කට්ටියට ඒක බෙදෙනවා. ඒ කියන්නේ මේ ලෝක පැවැත්මට. ලෝක පැවැත්ම කියලා කියන්නේ දුකේ පැවැත්මට. එමනම් මේ අනාර්ය පරිශීලන සියල්ලම මට අවසාන ඉතු කරන්නේ මේ දුක. ඔබ මේ ආර්ය පරිශීලන කරාම එක වෙන්නේ. ආර්ය පරිශීලන කරපුවාම යාට ඉති වෙන මොකිනේ ආපෝදේ. මොකද ආපෝදේ ලෝකයක් දන්නවා. ලෝක අනිත්‍ය ස්වභාව දුක් ස්වභාවය හසුරුවා. එතකොට ඔයාට දුක නැති වෙනවා. මොකද ලෝකේ අනිත්‍ය කියලා දන්නවා. අනිත්‍ය කොට දන්නේ. එයා ඒක දන්නේ. ඒක සූදානම් කෙනෙක් නේ. එහෙමනම් අපි බලමු මෙන්න මේ ආර්ය පරිශ්‍රණය තමයි අපි මේ දවස් ටිකේදී කරගෙන යන්න බලාපොරොත්තු වෙන ඉතිරි වැඩසටහන් වලදී මේක අපිට ප්‍රවිෂ්ඨ වීමක් වශයෙන් තමයි අද මේ සූත්‍රය තෝරගත්තේ. එහෙමනම් අපි බලමු මේ ගාථාවේ පළවෙනි ගාථාව. කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ ලෝකේ කොහෙද හටගෙන තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ මේ දේවතාවහන. බුදුජනනක් දේශනා කරන චස්සු ලෝකෝ සමුප්පන්න ලෝකේ හය පොලක ඇතුළත තියෙන මේ ආයතන හය තුළ ඇතුළත තියෙනවා කියලා. එහෙනම් ඊතල බලන තමන්ගේ ලෝකේ ඇතුළත තියෙන්නේ කොහොමද කියලා. දැන් ඔබ ඉතින් බලන්නේ මේ ඇහැ පියාගත්ත කියලා. ඇහැ පියපු ගමන් ඔබට තියෙනවද රූප ලෝකේ? නෑ නේද? අදිසි ඊතල මේ ඇහැ අඳුනා කියලා. එතකොට මේ ඇහැත් එක්කම ඔබට මොකක්ද අහිමිනේ? රූප ලෝකෙම අහිමිනේ. අදිසි හිතන්න මේ කන ඇහෙන්නේ නැතුව ගියා කියලා. එතකොට ඔබගේ ශබ්ද ලෝකෙ මොකද වෙන්නේ? ශබ්ද ලෝකේ කනත් එක්කම අහිමි වෙනවා. නහයට ගඳ සුවඳ දැනෙන්නේ නැතුන. ගන්ධ ලෝකෙ අහිමි වෙනවා. දිවට රස දැනෙන්නේ නැතුන. රස ලෝකෙ අහිමි වෙනවා. කයට ස්පර්ශ දැනෙන්නේ නැතුන. ස්පර්ශ ලෝකෙ අහිමි වෙනවා. මනසට සිතුවිලි අඳුරන්න බැත් අවස්ථාවක් ආවා. සිතුම් ලෝකෙ අහිමි වෙනවා. එහෙමනම් මගේ ඇහැ නෙවෙයි මේ රූප ලෝක හැදෙන්නේ. ඇහැ තිබුණොත් විතරයි නේද රූප ලෝක ඇති වෙන්නේ. එහෙනම් මගේ ලෝක කියන්නේ මොකද්ද? ඇහැ හදලා දුන්න රූප ලෝකේ, කන හදලා දුන්න ශබ්ද ලෝකේ, නහය හදලා දුන්න ගන්ධ ලෝකේ, දිව හදලා දුන්න රස ලෝකේ, කය හදලා දුන්න ස්පර්ශ ලෝකේ, මනස හදලා දුන්න සිතින් ලෝකේ, චස්සු ලෝකෝ සමුප්පන්න ලෝකේ හය පළක ඇතුළත තියෙනවා. දැන් එහෙනම් අපිට පරීක්ෂා කරලම තේරෙනවා නේද? ලෝකේ හය පළක තමයි තියෙන්නේ. මේ හය පළෙන් එක පළක් වැඩ කරගෙන නැත්නම් ඒ ලෝකෙ මට ඇති කරගන්න බැහැ නේද? දැන් මෙහෙම. එමනම් අපිට දැන් පැහැදිලිව තේන්නවා ලෝකේ හය පළක තියෙන එකක් කියලා. එතකොට අපි කිව්වා මේ ලෝකෙ ගැන අපි මුලින්ම කතා කරනකොට කිව්වා දිව්‍ය ලෝක තියෙනවා, සත්ව ලෝක තියෙනවා, මනුෂ්‍ය ලෝක තියෙනවා කියලා. දැන් අපි දන්නවා මේ මනුෂ්‍ය ලෝකෙ කියන එක සත්ව ජීවත් වෙන. ප්‍රේතය අපිට පේන්නේ නමුත් අපි අහලා තියෙන ප්‍රේතය තියෙනවා කියලා. එතකොට එයාලා කොහොමද අපි ලෝකෙට ආන්නේ? අපි සත්තුන්ගේ ලෝකේ ඉන්නේ, සත්තු අපේ ලෝකේ ඉන්නේ. එහෙනම් අපි කිව්වා අපේ ආයතන ටික තමයි ලෝකෙ හැදලා දෙන්නේ කියලා. දැන් හිතලා බලන්න අපේ ගෙදර ඇති කරන පූසගේ ඇස් දැන් වැඩිපුර පේන්නේ මගේ ඇස් දෙකෙන්. එයාගේ ඇස් පේනවා වැඩි, රටට ඇස් පේනවා. එහෙනම් එයාගේ රූප ලෝකෙ මට වඩා දිනුම් රූප ලෝකෙ. බල්ලගේ දිවද, බල්ලගේ කනද මගේ කනද හොඳ, බල්ලගේ නහයද මගේ නහයද හොඳ. මේ සත්තුන්ට තියෙන මට වඩා දිනුම් ආයතන. උකුස්සෙකුට අහසේ කිලෝමීටර් ගානක් උඩ ඉඳලා පහළ බලලා බිමින් ඉන්න මිනිහ කඳුරන්න පුළුවන් කියන්නේ. එහෙනම් එයාගේ රූප ලෝකේ මට වරදීන. ඔය විදිහට බලනකොට එහෙනම් එයාලගේ ලෝකේ අපි සත්තු ලෝකේ කිව්වට මොකද්ද කියන්නේ? මේ ධාතු හතරෙන් හැදුණු ලෝකෙක මගේ ඇහැ මට රූප ලෝකයක් හදලා දෙනවා. කන ශබ්ද ලෝකයක් හදලා දෙනවා. නහය ගන්ධ ලෝකයක් හදලා දෙනවා. දිව රස ලෝකයක් හදලා දෙනවා. කාය ස්පර්ශ ලෝකයක් හදලා දෙනවා. මනස දේහ ලෝකයක් හදලා දෙනවා. මගේ ආයතන හදලා දෙන ලෝකෙ තමයි මම අඳුරන්නේ. බාහිර තියෙන ලෝකයක් නෙවෙයි. එතකොට සත්තු ලෝකෙ කියන්නේ මොකක්ද? ඒ සත්තුන්ගේ ආයතන එයාලට හදලා දෙන ලෝකයක් තියෙනවා. ඒක එයාලගේ ලෝකෙ තියෙනවා. එතකොට ප්‍රේත ලෝකෙ ප්‍රේතයට තියෙන එයාගේ කර්මය අනුව හම්බෙච්ච ආයතන ටික. ඒ ආයතන හදලා දෙන ලෝකෙ ප්‍රේතයට ලෝකෙ වෙනවා. එහෙනම් අපි මේකෙන් සතර මහා ධාතුන්ගෙන් හැදෙන ලෝකෙ තුන. එක එක්කෙනාට ලෝක හදලා තියෙනවා. ඒ ලෝක එයාට හදලා දෙන්නේ කවුද? එයාගේ ආයතනය. මගේ ඇහැ පේන්නේ නැති වුණාම නැත්තම් මොකක් කරලා ලෙඩක් හැදුනම සුදාපුවම මට වෙනද ලෝකෙ පෙන්වෙන්නේ විදිහ නෙවෙයි පේන්නේ. මගේ ආයතනය වෙනස් වෙනකොට මගේ ලෝකෙ වෙනස් වෙනවා. හොඳට හිතලා බලන්න. එහෙනම් මේක නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ලෝකෙ හැපල හැදලා තියෙනවා කියලා. ඊළඟට අපි බලමු කිස්මෙන් කුප්පති සන්තෝ මොකක් සමග මේ ලෝකය වාසය කරන්න කියලා. බුදුජනන දේශනා කරන්නේ මොකද්ද? චස්සුන් කුප්පති සන්තෝ මේ ආයතන එක තමයි ජීවත් වෙන්නේ කියලා. දැන් හිතලා බලන්න ඔබ ඔය ඉන්න තැන ඉඳලා හිතන්න. ඇහැ පේන්නේ නැති වුණා, කන ඇහෙන්නේ නැති වුණා, නහයට දසුන් දැනෙන්නේ නැති වුණා, දිවට රස දැනෙන්නේ නැති වුණා, කයට ස්පර්ශ දැනෙන්නේ නැති වුණා, මනසට මතක් වෙන්නේ නැති වුණොත් ඔබ මොකද කරන්නේ කියලා? ඔය මොකක්වත් වැඩ කරන්නේ නැති වුණා. කිසිවක් නැහැ නේද? කරන්න පුළුවන් කිසිවක් නැහැ. හිතන්න බලන්න මනස විතරක් වැඩ කරලා අනිත් එකක්වත් වැඩ නොකරු. සිතුවිලි විතරක් කි. එහෙනම් ජීවත් වෙන කියලා ඔබ මොකද කරන්නේ? මෙන්න මේ වාසය කරන කාගෙත් එක්කද? ඇහත් එක්ක, කනත් එක්ක, නහයත් එක්ක, දිවත් එක්ක, ශරීරයත් එක්ක, මනසත් එක්ක. උදේ ඉඳලා රෑ වෙනකම් ඉපදිච්චාස්ල මැරෙනකම් මම මෙන්න මේ හය දෙනා ඇසුරු කරන හැර වෙන කෙනෙක් ඇසුරු කරලා නෑ. ඇසුරු කරලා තියෙන්නේ යත් එක. එයා ඒ හය දෙනත් එක තමයි වාසය කරලා තියෙන්නේ. එහෙනම් ඒක හරිනේ. එහෙනම් අපටත් තේරුණා අපි මෙන්න මේ හය දෙනත් එක තමයි වාසය කරන්නේ කියලා. කිස්ස ලෝකෝ උපාදාය කිස්මින් ලෝකෝ විහංගති. එතකොට අහනවා මොකක් උපාදානය කරගෙන මොකක් සමග මොකක් වෙන්නේ මේගොල්ලෝ විහිස වෙනවාද කියලා. අපි උපාදාන කරගන්න තියෙන්නේ මොකද්ද? මම ඇහැ උපාදාන කරගෙන හිට පේන රූප උපාදාන කරන රූප උපාදාන කරා කිව්වට නම් උපාදාන කරගෙන තියෙන්නේ මගේ මේ ඇහැ හදලා දුන්න රූප ලෝකේ. හැබැයි ඒක හදන්න අවශ්‍ය කරන බාහිරද? අන්න ඒකත් උපාදාන කරනවා. මගේ කන උපාදාන කරනවා. මොකද මට ශබ්ද ලෝකේ වෙන නිසා මගේ කනත් ඕනේ, ශබ්දෙත් ඕනේ. එහෙනම් කනයි ශබ්දේ උපාදාන කරගෙන ඉන්නේ. එහෙම නැත්තම් මේ පංච ඉන්ද්‍රිය සහ ඒවට ලැබෙන පංච කාම උපාදාන කරගන්න. මොකක් මේ විහිසෙන්නේ කියලා කියන්නේ. මෙන්න මේ පංච කාම නටත්තු කරගන්න. ඇයි මේ පිටු මේ පංච කාම නටත්තු කරන්නේ? මේ පංච කාම වල තියෙන ආශාද කියලා. මේ ආශාදී ලබන්න නම් ආශාදී ලබන්න තියෙන කැමැත්ත නිසා මම මොකද කරන්නේ? මෙන්න මේ පංච ඉන්ද්‍රියන් සහ පංච කාම නටත්තු කරගන්න. එහෙමනම් උදේ දවල් රැ නැතුව අවුවැස්ස බලන්නේ නැතුව බොහෝ විහස මහන්සිලා ඉගෙනගෙන විශාල දුකක් විඳින්න රස්සා කරමින් බොහෝ දේවල් කර කර ඒ විචර මහන්සි වෙන්නේ සැප විඳින්නේ. මොකද සැප කියන්නේ? පංචකාම ලබන්නට කියන්නේ සැප කියන්නේ. වෙන මොකක්වත් තියෙනවද සැප කියලා? සැප කියන්නේ අපිට මේ පංචකාමයන් මේ ආයතනට ලැබෙනවා තමයි. පංච ඉන්ද්‍රියන්ට පංචකාම ලැබෙනවා නම් පහසුවෙන් තමයි කැමති කැමති පංචකාම දෙන්න පුළුවන් නම් අන්නයා කියන සැප විඳින කෙනෙක් කියලා. එතකොට පංචින් කියන පංචකාම දෙන්න අපහසු වෙනකොට අමාරු වෙන දෙනාට පොඩු වෙනවා කියලා. පිටරයි සැප දුක් කියන්නේ. එහෙමනම් මේක හරියට ව්‍යාපාරය බිස්නස් එකක් වගේ. මේගොල්ලන්ට ගෙනල්ලා දෙන්න ඕනේ බඩු. වැඩක. එතකොට මේකෙන් හම්බෙන ලාභය වගේ තමයි මේ සැප වේදනා කියලා කියන්නේ. ආශාදී කියන එක මේකෙන් හම්බෙන ලාභය වගේ. හැබැයි මේක ලාභ විතරක් නෙවෙයි. මේ ව්‍යාපාරෙ බොහෝ පාඩු තියෙනවා. අන්න ඒකට කිව්වා ආදීනව කියලා. හැබැයි අපි පුරුදු වෙලා තියෙන සංසාරේ අනන්ත කාලයක් ඉන්න මොකක් බලන්නේ? මේ ව්‍යාපාරේ ලාභ දිහා බලන්නේ, ආශ්‍රද දිහා බලන්නේ. මේ ආශ්‍රදයට ලොකු අගයක් දුන්න අපි සංසාරේ ප්‍රේත ලෝක වලට එනවා, අපායට යන තිරිසන් සත්ව වෙනවා. හැබැයි අපි කවදාකවත් හිතන්නේ මේක පවත්තන එක දුකක් කියලා. එතනක් පවතින කැමති කියලා කියන ප්‍රජනනාක දේශනා කරන තණ්හා ගැන විස්තර කරද්දී යායන් තණ්හා පොනෝ බව විපාණන්ති රාග සාගත තත්ත්‍ව තත්ත්‍ව විනන්දිනී සෙයී ජීවන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යන යන දෙන අල්ල ගන්න නිරේට ගිහිල්ලා නිරේ පව පවතින කැමැත්ත කියලා කියන මොකක් නිසාද මේ පංචකාම එන්නේ කැමැත්ත අතහැර ගන්න බැරි වෙන නිසා. හැබැයි යම් කෙනෙක් ප්‍රඥාවන්ත වෙලා මේ හැමෝම පංචකාමෙන් පස්සේ දුවනකොට එයා මේ පරීක්ෂණය කරන්න පටන් ගත්තොත් මේ කාමයන් කොච්චර තිබිලා පවතිනද කියලා වේදනා අනුපස්සනා වගේ එකක් කරන්න ගියත් මොකද වෙන්නේ? මෙයාට තේරෙනවා මේ ඉතාම සුළු වෙලාවකට පවතින මුලඟක් වැදිනා වගේ යන මේ ආයතන වල තියෙන මේ සැප නිසාද, මේ ආශාද නිසාද මම මේ සංසාරේ යන්නේ? මේකට මෙච්චර අගයක් දෙන්න වටිනවද කියලා කියන ආදීනේ දකින්නකොට යනට අවශ්‍ය වෙන මොකද්ද? නිස්සරණය. මේ පංචකාමයන් නඩත්තු කරන්න වෙලා තියෙන දුක දකින්කොට, වෙහෙස දකින්කොට, උපායාස දකින්කොට මෙයාට මෙන්න මේ නිස්සරණය කියන එක අවශ්‍ය නම් මේකෙන් නිදහස් වීම අවශ්‍යයි. ඊළඟට තවත් මෙයා බලමු. තවත් බලනකොට මෙයා දකිනවා මම මේ සතර අපාවල වැටුනේ, මිනිස් ලෝකෙට ඇවිල්ලා මෙච්චර දුක් විඳිනවා. මොකක් හෝ දෙයක් වුණේ මොකක් නිසාද? මෙන්න මේ පංචකාමයන් නිසාමයි. කෙලවරක් නැතුව දුකක් විඳින්නේ නැති නේද? මෙයා දකිනවා සසර තිබ්බේම මෙන්න මේ පංචේන්ද්‍රයන්ගේට ලැබෙන මේ පංචකාමයන්ගේ ආශ්‍රද නිසා ඒකලම යට යම් වෙලාවක තේරුණාම මොකද වෙන්නේ? නැත්තම් මේ ව්‍යාපාරේ පාඩුවට දුවන ව්‍යාපාරයක් කියලා තේරිච්ච දවසේ මොකද වෙන්නේ? මෙයා මේ ව්‍යාපාරේ වහලා දානවා, වැඩ නතර කරනවා. අනිත් කෙනා මොකද කරන්නේ? දුකම හොයනවා, දුකම විඳිනවා, දුකම ප්‍රාර්ථනා කරනවා, නැවත 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 මෙන්න මේකට එමු කියලා නැවත නැවත සංසාරෙ දිගේ ඇවිදින වැඩේ කරනවා. එතකොට පින්වත්නි කොහොමද මේ ආදීනව බලන්නේ? පින්නම් බලමු මේ පංචකාමයන්ගේ ආදීනව මොනවද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ පංචකාම නිසා කෝග හතරක් ඇති වෙනවා කියලා. සැඩ පහරවල් හතරක්. මොනවාද මේ සැඩ පහරවල් හතර? කාමෝග, භවෝග, විචෝග, දිට්ඨියෝග. සැඩ පහරක් කියලා කියන්නේ පින්වත්නි හරියට ඉතල බලන්න සුනාමියක් වගේ කියලා. මේ සුනාමියකට අහු වුණාම මොකද වෙන්නේ අපි? ඒකට ඕනේ පැත්තට ගහගෙන යනවා, මට ඕනේ කියලා ගැලවෙන්න බැරි වෙනවා. අන්න ඒ වගේ මෙන්න මේ පහට අහුවෙලා ගහගෙන යනවා කියලා. මොනවද මේ පහ කියලා අපි බලමු. කාමෝග කියන්නේ මොනවද? මෙන්න මේ පංචේන්ද්‍රයන්ට හම්බෙන පංචකාම වලට කැමති වෙලා ඒ වංශය ගහගෙන යනවා. ඉතල බලන්න. ඔබේ නහයට බැරිද ඔබ නෙගිටුල කුස්තියට එක්කගෙන යන්නේ? සුවඳ කැමති සුවඳක් වෙනකොට? ඔබේ හැට බැරිද ලස්සන රූපයක් වෙනකොට ඔබ නැගිටවන්නේ? ඔබේ කනට බැරිද හොඳ සින්දුවක් අහන්න සලසල ඔබ නටන්නේ? ඔබේ දිවට බැරිද ඔබ කියන කියන තැන් වලට අරගෙන යන කිලෝමීටර් ගණන් අරගෙන යන ඔබ කිදීද? ඉතල බලන්න ඔබේ කයත් තියෙනවා. එහෙනම් ඔබව නටවන්නේ, හාට මෙහාට ගෙනියන්නේ, ඔබ මෙහෙවන්නේ ඔබගේ පංචින්ද්‍රියන් නේද? එහෙනම් ඔබ කාමෝගිට අහුවෙලා නැද්ද? පංචකාමයට අහුවෙලා නැද්ද? එහෙනම් තමන් පංචකාමයන්ට අහු වෙලා කියලා තමන් දැනගන්න. ඒත් එක්ක මේ පංචකාමයන්ට අහු වෙනත් එක්ක තමන්ට තවත් ප්‍රශ්නයක් ඇති වෙනවා. මෙන්න මේ පංචකාමයන්ගේ තිබෙන මේ ආශාදී ළඟ මොකද ඉන්නේ? අභිනන්දති අභිවදිත අච්චෝසය පිටටි කියන ආකාරයට සමාධි භාවනා සූත්‍රයෙන් විස්තර කරනවා. මෙන්න මේ පංචකාමයන් හම්බෙනකොට මෙයා මොකද කරන්නේ? මේක බොහොම සතුටින් භුක්ති විඳිනවා. පිළිගන්න බොහොම සතුටින් භුක්ති විඳිනවා. මේකේ නිමිති අනුනිමිති විදිහට දකින ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. නැවත නැවත මේක ලබන්නම් කියලා මේකට බැහැගෙන, එහෙම නැත්නම් මේක නැවත නැවත ලබන්නම් කියලා මේක තදින් උපාදානය කරගෙන ඉදිරි කර ගන්නවා. ඕන එකක් ලයිස්තු කර ගන්නවා. ওই විදිහට හැට කන්ට නහයට දෙවට ශරීරයට මනසට මෙන්න මේ ආකාරයට හැදෙච්චි. ඕන එකක් ලයිස්තු තොලයක් තියෙනවා මේකට ප්‍රභවයේ තියෙනවා. නැවත නැවත ඕන එකක් ටිකක් තියෙනවා. අන්නේ ඕනෙකන් කාමලෝක තිබුණ නිසා තමයි පින්වත්නි අපි මේ කාමලෝකයට ආවේ, ඉපදුනේ. එහෙනම් මේ කාමලෝකේ ඕනෙකන් තවත් තිබුණ මොකද වෙන්නේ? තව තවත් මේ කාමලෝකයට එන්නේ. එහෙනම් මෙන්න මේ ආකාරයට මේ ආශ්‍රාද නිසා තමයි මට කාමෝගේ ඇති නිසා භවෝ කිම් දෙකම ඇති වෙන්නේ. ඊළඟට තියෙන අවිද්‍යාව වගේ යම් කිසි දෙයක් උපාදාන වෙනකොට ඒකට සුභ ලකුණක් තිබුණේ නැත්තම් නිත්‍ය ලකුණක් තිබුණේ නැත්තම් මේකෙන් සැපක් දෙනවා කියන හැඟීම තිබුණේ නැත්තම් මගේ පාලනය තියාගන්න පුළුවන් කියන හැඟීම තිබුණේ නැත්තම් අපි ඒක තේන්නේ නැහැ අයිති කරගන්නේ නැහැ එහෙනම් අවිද්‍යාව කියන්නේ මොකද්ද ලෝකේ පිළිවෙල නිත්‍ය සැපාත්ම සුභ සංඥාව එහෙනම් මෙන්න මේකත් මගේ ළඟ තියෙනවා නේද ලෝක යමක් අල්ල ගන්නවා නම් මේකෙන් සැප ලැබෙනවා කියලා හිතන නිසා මම අල්ල ගන්නවා. රස්සා වෙන්න පුළුවන්. දෙයක් දෙයක් වෙන්න පුළුවන්. යාන වාහන වෙන්න පුළුවන්. දරුවෝ වෙන්න පුළුවන්. එහෙමනම් මේක දේවල් කියනවා කියන්නේ මොකද්ද? මම අවිද්‍යාවට අහු වෙලා නේ. මම තව දෙයක් ට්‍රස් කරනවා නේද ඔය ආකාරයට. එහෙනම් තමන් තුළ විද්‍යාවගේ තියෙනවා නේද? වලම තිට්ටියෝගේ තියෙනවා නේද? තිට්ටියෝගේ කියන්නේ මොකද්ද? මෙතන මම එක්ක ඉන්නවා. ඒ මම කියන එක්කෙනාට ඕනේ. මට ඕනේ. ඒ මට ඕනේ කියලා රැස් කරපුවා මගේ. එහෙනම් මම මට මගේ කියන දෘෂ්ටි නේද? ප්‍රධානම දෘෂ්ටි තමයි මේ ලෝකේ තියෙන බලවත්ම දෘෂ්ටි තමයි මොකද්ද? සක්කාය දිට්ඨි. මම මට මගේ කියන හැටි. ඒක තියෙනවා නම් ඔබ දිට්ඨි වගේටත් අහුවෙලා. එහෙනම් මේ සැඩ පහරකට අහු වුණාම ස්වභාවය තමයි ඒක අපි ඕන පැත්තට යන්නේ නේ. ඒකට ඕන පැත්ත තමයි අපි යන්නේ. එහෙනම් මේ වතුර කියන එකේ ස්වභාවය පහලට ගලන්නේ. එන්න මේ ස්වභාවය සිතක් තියෙනවා නම් කොහොමද කියන්නේ මෙන්න මේ සතර පාය තමයි අපිට නිරන්තර විතර ඉල්ල තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සත්‍යයේ මහ ගැදර වගේ සතර පාය කියලා අපිට තේරෙනවා එහෙනම් අපිට මේ සතර පාය දොර ඉල්ල කියලා කියන්නේ කියලා නේ හිතලා බලන්න අපි ওই වේගෙන් රස්සාවට දුවන වෙලාවේදී ඇක්සිඩන්ට් එකක් කළා මැරුණා මොන සිතුවිල්ලකින්ද මං දුවන්නේ මොන සිතිවිල්ල තමයි ඇති වෙන්නේ කියලා. එතකොට අපි දන්න මැරෙනකොට ගති නිමිති පහල වෙනවා කියලා කියනවා නේද? ගති නිමිති පහල වෙනවා කියලා සමහර අය මැරෙන දේනකොට කෑ ගහන්නේ. ගින්දර පේනවා කියන්නේ. අන්න ඒ වගේ. ඒත් මේ අවසාන සිතින සිතේ ගතියට තමයි ඊළඟ එක ආසන චුටි සිතේ ගතියට තමයි ප්‍රතිසන්දිත ඇති වෙන්නේ. එහෙමනම් අපි මොන ගතියින්ද පාර යනකොට රස්සාවට යනකොට ෂොපින් කඩවල් වල ඇවිදිනකොට මොන ගතිද අපේ සිතේ තියෙන්නේ? ඒතල බලන්න. මනුස්ස ගතිවල තියෙන්නේ. ඔබ මොබේ සිත පරික්ෂා කරලා බලන්න මනුස්ස ගති පිළිගනු ඉන්නේ කියලා. ඔබේ සිතේ තියෙන සිතේ ලීතල බලන්න ඔබේ ස්වභාවය. සමහර වෙලාවට අපි බයෙන් ඉන්නවා සැකෙන් ඉන්නවා. නිතර බයෙන් ඉන්නවා නේද? මරණ මොහොතේ බයක් ඇති වෙනවා. මොකක්ද මේ ගතිය? සත්‍යෙන් ගත්තා කි බයෙන් සැකෙන් ජීවත් වෙන සබා නිතර බයෙන් ඉන්නේ මොනව බලන් බලන් වතුර ටිකක් බොනකොට එහෙ බලනවා එහෙ බලනවා බයෙන් ඉන්න සබා මේ සත්‍ය නිතර බයෙන් ඉන්න මරණ බයෙන් ඉන්න කුරුල්ලෙක් කෙලිනක මරණ බයෙන් ඉන්න මොකද රෑ වෙන සතෙක් ඇවිල්ලා යා කාලේ ඉතින් යන පැටව ටික ගන්නේ රපිත් බයෙන් ඉන්න අවස්ථාවේ ඉන්න සත්‍යෙන් ගත්තා නේද රේ ස්වභාවයෙන් අපි බලන්නට පටන් සත්‍ය ලෝකෙකදී දින බුදුමණ අපි ආදරය කරනවා උපාදාන කරගෙන ඉන්න දරුවෝ ගැන අතහැර ගන්න බැරි දේවල් ගැන යාන වාහන ගැන මේ දේවල් බොහොම ආසාවෙන් අතහැර ගන්න බැරි වෙනවා සමහර කෙනෙකුට භාවනාවට යන්න විදිහක් නෑ මොකද ගෙදර ගාන එන්න බෑ ළමයි ගාන එන්න බෑ උතර අන්තිමට යන වෙලාවට තාලයට පුළුවන් නේද ඒ වෙලාවට කොහොමද මොකද මේ පැයකට දෙකකට ධර්ම දේශනාවක් අහන්න භාවනාවකට ඉන්න අතහැර ගන්න බැරි නම් හවස ගිහින් බලන්නකෝ අවදාක බලන්න ඉන්න බැරි විදියට මේ අතහැරෙනකොට මොන තරම් දුකක් වෙන්නේ. එහෙමනම් දැන් මතහර ගන්න බැරි දේවල් තියෙනවා නේද? මොකද්ද මේ ගතිය? ප්‍රේත ගතිය. ප්‍රේතයි නේද? අපි කියන්නේ කෑම මට ප්‍රේතයි කියනවා. ඒ වගේම අනිත් ඒවාත් ප්‍රේත. ප්‍රේතයි කියලා කියන අධික කැමැත්ත. අතහැර ගන්න බැරි. එහෙනම් ප්‍රේත ලෝකෙට යන ගතිය නේද තියෙන්නේ? ඉතල බලන්න. පොඩි විතර තරහ යනවා නම් මොන ගතියද යක්ෂයන්ගේ ගතියක් සර්පයන්ගේ ගතියක් නේ එහෙනම් අපි කෙනෙක් වෙන්න මේ දෙලක් වෙලා තියෙනවා ඔය වෙලාවක මරණ තොබ හිතනවා මේ මනුස්ස ලෝකෙ දෙයි කියලා ඕන හිතලා බැලුවත් අපි දවස පුරාම පරීක්ෂා කරලා බලමු ඔබට මනුස්ස ගයි කියන්නේ කොයි වෙලාවෙද කියලා ඔබට විතර බලන්න ඒත් මරණ මොහොතේ ඔබට මේ මනුස්ස ගයි මතු වෙයිද කියලා හිතලා බලන්න අදිසියන තුරක් කළ මරණ කොට ආයි ලෙඩක් වෙලා බොහොම අසාධ්‍යල මරණ වෙලාවකට ආයි ඔබේ සිතුවේ හොඳ ස්වභාවයෙන් තියාගන්න ඔබට පුළුවන් කියලා විශ්වාසයි. එහෙමනම් ඒක තාම ත්‍රිඥාන වහන්සේ දේශනා කරන්නේ. මෙන්න මේ අශෘතු අද්භූතඥයට සතර අපාය දුර්ගය ලැබෙන මහලුට වගේ කියලා. ඔබේ සිත පරීක්ෂා කරනකොට ඔබටම තේරෙයි මේක තමයි ඇත්ත, මේක තමයි මගේ ස්වභාවය කියලා. මෙහි නාසයේ කියන වටින් හිතන්න එපා. තමන් හොඳ පරීක්ෂා කරලා බලන්න, තමන්ගේ මොන ගතිය තියෙන්නේ කියලා හොඳට කියලා බලන්න. එතකොට තමන්ටම තේරෙයි සංසාර භයානකම තේරෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මහ පොළොවේ පස්සෝගේ මනුස්සයෙක් පොළොවේ නියපොත්තට ගත්ත පස් ටිකක් වගේ ප්‍රමාණය පිටර නැත් මනුස්ස ලෝකෙට ඉන්නේ. එතකොට ඔබ අහයි අනිත් අයට මොකද වෙන්නේ? මේ ලෝකේ සත්‍ය කොයි තරම් ප්‍රමාණයක් ඉන්නවද බලන්න. ඔබ ඉන්න ගෙදරවට ඉන්න සත්තු ටික බිම මේ පොළොවේ ඉන්න සත්තු, අහසේ ගිලෙන සත්තු, මේ සමුද්‍ර වලට ගන්නකොට තමන් ඉන්න ප්‍රමාණය, තමන්ගේ ගෙදර වත්තේ ඉන්න සත්තු මේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ට වඩා වැඩි. එතකොට කොහොමද මේ ජනගහනය අඳුන්නේ නැති කියලා බලන්න. ඒ සත්තු ලෝකවල ඉන්න ඒගොල්ලෝගේ අකසල් කියවල යම් කාලෙක නියත මනුස්ස ස්වභාවයට එන්නේ. වෙන වෙන තැන්වල ඉන්න දෙවිවරු ඒගොල්ලෝ අකුසල් ප්‍රමාණය ගේවල ඉවරනකොට නැවත මේ මනුස්ස ලෝකෙට එන්නේ. ඒක නිසා මේ ලෝකෙ සෙනඟ අඩු වෙන්නේ. නමුත් සත්තු ලෝකෙ කියන්නේ කියන්න බැරි තරම් විශාල ප්‍රමාණයක් වෙන එක. එහෙනම් අපට තේරුණා මේ ගතිය නිසා අපේ ගති එක එක වෙලාවට එක එක ගති තියෙන අපි මනුෂ්‍යය කියලා කිව්වට වැඩිපුරම සමහරලාට තිරිසන ගති වල සහ හේත ගති, යක්ෂ ගති වගේ වෙනත් අපි අකමැති තැන වලට යන්න තියෙන ගති ටිකක් වැඩි. එතකොට අපි කොයි වෙලාවෙ මෙරේ කියලා හිතන්නේ? දැන් අපි හිතනවානේ අපි දැන් අපි දැන් මේ ටිකක් කරලා ගෙදරත් හදලා වාහනේත් අරගෙන ළඟට ගන්නලා යුනිවර්සිටි එකට විශ්වවිද්‍යාලෙට යනවා. එයා රස්සාවකුත් කරාට පස්සේ කසාදෙකුත් බඳලා දීලා ඊට පස්සේ නම් මට වැඩමකුත් නෑ. එතකොට මම ගිහිල්ලා භාවනා කරනවා. ඔය විදිහට හිතාගෙන ඉති. දැන් ඔබට කවුරු හරි කිව්වද එහෙම වෙනකම් ඔබට ආයුෂ දෙනවා කියලා කවුරු හරි පොරොන්දු වෙලා තියෙනවා? ඒකට කොහොමද වෙදී මේකත්තේ? මම මේ වැඩේ ඔක්කොම විතර කරලා ගිහිල්ලා ඊට පස්සේ භාවනා කරන බණහම ඊට පස්සේ මට මොකද නෑ මේ වගකීම් ටිකෙම ඔක්කොම ඉවර කරන්න ඕනේ. ඊම නිකන් යන්න බෑනේ කියලා ඔහොම කියනකොට ඔබට ඔය ටික ඉවර කරනකම් ආයෙෂේ තියෙන මනුස්සලෝ ඉන්න පර්මිට් එකක් එහෙම දීලා දුන්න දිවිසයකක් වගේ කවුරු හරි. ඔහොම ඉන්න ඉතාලි හිටපු කට්ටිය කී දෙනෙක් නම් හිටපු වෙලාවල ගියාද? ගෙදර හිටිය පිටත් වෙලා ආපහු එන්නම් කියලා වැඩේට ආපහු එන්නම් කියලා පාරට බහින්න එතනම වාහනවල හැප්පිලි මැරිලා නැද්ද? ඒත් ඒගොල්ලෝ දැනගෙන හිටියද එදා හවස ආපහු එන්නේ නැහැ කියලා? ගෙදරින් එළියට යනකොට දැනගෙන හිටියද ආයෙ එන්නේ මේ මිනි පෙට්ටියේද? දැනගෙන හිටියේ නැහැ. පාර පනින්න ගිහිල්ලා මේ පැත්තේ ඉඳලා අනිත් පැත්තට යනකොට වාහනවල හැප්පිලි එතනම මැරිච්චා දන්නේ? ඒත් ඒගොල්ලෝ දැනගෙන හිටියද පාරට යනකොට අඩිය තියෙනකොට හැට යන විතර මම මෙතන මැරෙනවා කියලා? එන මේ ජීවිතයේ ස්වභාවයනේ හිතන්න බලන්න. ඔබේ කය කියන එක හරියට විත්තරයක් වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කුම්භූපමං කාය මෙමං විදිත්වා නගරූපමං චිත්ත මෙමං තපෙත්ත යෝදේච මාරම් පඤ්ඤා දීනේ චිතංච රක්කේ අනිවේෂනසිය. මේ කය මැටි කලයක් වගේ බලන්න කියලා කියනවා. පොඩ්ඩක් මොකක් හරි නම් නිදිලේනම් බොහොම ඉක්මනට විනාශයන කැඩෙන විදිහකට තමයි මේ කය කියන්නේ කියලා කියනවා. මේක ප්‍රසිද්ධ නගරයක් වගේ පරිසර කරන්න කියලා කියනවා. ප්‍රඥා ආයුධය රදින මාර්යත් එක්ක යුද්ධ කරලා මෙන්න මේ නගරයක් රැක ගන්නවා වෙන සිතර කියන්නේ කියලා කියනවා. එහෙමනම් ඉතල බලන්න ඔබේ කය ස්වභාවය. ඔබ මේ ලස්සනට කවල පොල සරසල මගේ මගේ කියාගෙන පැකිලින බොහෝ කාලයක් ජීවිතෙන් සූදානම් වෙලා මේ දේවල් කරගෙන රැගෙන ඉන්නේ මේ කය. උඩකින් පහළට වැටෙනකොට මොකද වෙන්නේ? ඔබ උඩට නැගින්න බය වෙලා තියෙන්නේ. මේක පහළට වැටෙනොත් කැඩෙනවා, බිඳෙනවා, තුවාලෙනවා, මරණයටපත් වෙනවා. මොකක් හරි බරදයක් මේක උඩට වැටෙනොත් මොකද වෙන්නේ? විශාල බරදයක් මේක උඩට හදිසියේ වැටෙනොත් මොකද වෙන්නේ? පිටරයක් චප්පුණා වගේ මේක චප්පුවේ මරණයටපත් වෙනවා. මේක ගින්දරට අහුනොත් මොකද වෙන්නේ? මරණයටපත් වෙනවා. වතුරකට අහුනොත් මොකද වෙන්නේ? ඒත් මරණයකටපත් වෙනවා. උලක් වගේ එකක් ඇවිල්ලා මේක යනවත් මොකද වෙන්නේ? මරණයටපත් වෙනවා. කැපෙන දෙයකින් මේක කැපුණොත් මොකද වෙන්නේ? ඒත් මරණයටපත් වෙනවා. සර්පෙක් වගේ සතෙක් මේක දෂ්ට කරොත් මොකද වෙන්නේ? ඒත්මකයි මඳට පත්වෙන. සමාහයටක මේ මඳුරයකුටක් පුළුවන් අපි ජීවිතේ මරණයට පත් කරන ඩෙංගු මඳුරවාගක. ඉළඟට මොකක්කර ලෙඩක් හැදෙනක් දන්න කොරෝනහි ඒ ලෙඩ හැදිල ඕන ලාක මේකයි මරණයට පත්වෙන කිය. මොකක්හරි ශරීර ඇතුළි තියෙන ලෙඩක් උත්සන් වෙන ඒත් මේ කයි මරණයට පත්වෙන පුළා ඕනෙම් වෙලාක මරණයට පත්වෙන මේක සීතුරුවනක් මරණයට පත්වෙන ප්‍රශ්නය වැඩිනත් මේක මරණයට පත්වෙන කෑමක් විසවන ඒත් මේ කයි මරණයට පත්වෙන විස වාක්‍යයක් ආග්‍රහණය කරන්න ඒත් මේ කයි මරණයට පත්වෙන කටට ගත්ත කෑම ගුලි උගුරින් පහළට යනකොට හිරවන ඒත් මේ කයි සුළුවෙලා මරණයට පත්වෙන උඩට ගත්ත හුස්ම පහළට ඉලා ගන්න බැරි ඒත් බොහොම සුළුවෙලා අපිට මේ කයි මරණයට පත්වෙන මෙතන බලන්න මේ කයි ස්වභාවය මේ කයි කීයක් දේවල් වලින් පරිස්සම් කරගන්නද කියලා ඔය හැම දෙයක්ම පරිස්සම් වෙලා තිබුණොත් විතරයි මේ කයි මරණයට පත්වෙන්නේ මේක දිගට දිගට පැලට ගෙන යන්නේ නැහැ ඔබ දන්නවද මේ කයි කොයි විදිහට හරියට මරණයට පත්වෙන්නේ කියලා ඔබ මරණයට පත්වෙනවා කොහෙද කියලා දන්නවද කොතනදද කොහෙදද කොයි වෙලාවෙදද මොනවා වෙලාද කියලා ඔබ දන්නවද ඔබට කවුරු හරි කියලා තියෙනවද මෙහෙම ඔබ මෙන්න මේ විදිහට මරණයට පත්වෙන්නේ කියලා අපි අහලා තියෙනවා ඔය පේෂකාර්දීන කියලා හිටිය මේ විදිමහන කෙනෙක්ගේ දුවේ අන්නේ ඒ දරුවා පුංචි දරුවේ මේ දරුවට බුදු ජනම මෙන්නස් කතාව කියන කියලා ආගන්නේ නේ අපිට අමම සිදු වෙලා ලැබලා තියෙන නිසා මේ දරුව බුදු ජනම වහන්සේ ළඟට එනකොට බුදු ජනම වහන්සේ මේ දරුවා දිහා කොහේද ආවේ කියලා මේ ධර්ම දේශනාව සහභාගී වෙලා මේ දරුව පාරක් වෙලා ජනම වහන්සේ එන කොහේද ආවේ කියලා මේ දරුව කියන දන්නේ කියලා කොහෙද යන්නේ කියලා දන්නේ කියලා දන්නවද කියලා නේද? එයා කියනවා දන්නේ. දන්නේ නැද්ද? දන්නේ නැහැ කියන්නේ. ඒත් මේ අහගෙන හිටපොයි කියන මේ ළමයා අහගෙන හිටුවක් කරගෙන. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න අහනකොට මෙයා මේ විදිහට උත්තර දෙන්නේ. කොහේ දාවි කියනකොට එයාට කියන්න තිබුණා ගෙදර ඉඳලා ආවා කියලා. අපේ නේ මොනවද නේද කියන්නේ. කොහෙද යන්නේ කියලා අහනකොට කියන්න තිබුණා මම මේ තාත්තා වැඩ කරන තැනට මේ නුඹට කරයි යන්නේ කියලා. දන්නවද කියලා අහනකොට දන්නවා කියන්නේ. දන්නේ නැද්ද කියලා අහනකොට දන්නේ නැහැ. ඔන්න මෙයා මේ කියන කතාව කියලා මිනිස්සු මනින්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ දරුවා ඉස්සරහට එන දුම් ගන්නවා. කොහින්ද ආවේ කියනකොට ඇයි දන්නේ නැහැ කිව්වේ. මේ දරුවා කියන්නේ මම මේ ලෝකේට ආවේ මනුස්සු ලෝකේට ආවේ කොහින්දද කියන්නේ මම දන්නේ නැහැ. ඒකේ සම දන්නේ නැහැ කිව්වේ. කොහෙද යන්නේ කියනකොට ඇයි දන්නේ නැහැ. මරණයට පස්සේ මම කොහෙද යන්නේ කියලා මම දන්නේ නැහැ. ඒකේ සම දන්නේ නැහැ කිව්වේ. එහෙමනම් දන්නවද කියලා අහනකොට දන්නවා කියලා වුණා. මම මැරෙන බව දන්නවා කියලා මම දන්නවා කියලා. දන්නේ නැද්ද කියලා අහනකොට දන්නේ නැහැ කියලා මොකද කියන්නේ? මම කොහේද? කොහොම වෙලා? කොතනද? කොයි දිර්මකේද කියලා මම දන්නේ නැහැ. අන්න ඒකේ සම දන්නේ නැහැ කියලා කියනවා. එහෙනම් අපිටත් ඒක නේද කියන්නේ? කොතන කොහොම කොයි වෙලාවෙ මැරෙයිද කියලා දන්නේ නැහැ. හැබැයි අපි එකක් දන්නවා. මොකද්ද? මරණය කියලා දන්නවා. අපි ගෙදර පස් දෙනෙක් ඉන්නවා කියලා හිතන්න. පස් දෙනාගෙන් ඉස්සෙල්ලා මැරෙන්නේ කවුද? දැන් අපිට නම් මෙයා වගේ ලාක මැරෙන්න පුළුවන් කියලා සමහර දරුවෝ මව්කුසී සතියෙන් දෙකෙන් මැරෙනවා. මාසෙන් මැරෙනවා. බිහි වෙන අවස්ථාවේදී මැරෙනවා. බිහි වෙන සතියෙන් දෙකෙන් මැරෙනවා. බඩ ගන්නකොට මැරෙනවා. ධන ගන්නකොට මැරෙනවා. වැටි වැටි ඇවිදින කාලේ ලදරු කාලේ මැරෙනවා. අනතුරු නිසා, ලෙඩ රෝග නිසා, නොයෙක් දේවල් නිසා මරණයට පත් වෙනවා. ඊළඟට ඉස්කෝලේ යන ළමයි මැරෙනවා, තරුණ ළමයි මැරෙනවා, මැදි වයසේ මැරෙනවා, ගැහැණු අය, පිරිමි අය, රජවරු, සිටුවරු. කිසිම කෙනෙකුට සමාව දෙන්න කියලා තමයි මරණය කියන්නේ. ඕන කෙනෙක් ඕන වෙලාවක මරණයට පත් වෙන්න පුළුවන් නේද? එහෙනම් ඒ જાති කෙනෙක් නෙවෙයිද මම? කවුරු හරි මැරෙනකොට අපි කියන අයියෝ මෙයා මැරුණා. මෙයා මැරෙන තුරු දුක් වෙන ආඩන. එයි. එයා හිතාගෙන ඉන්න මම මැරෙන්නේ නැහැ කියලා. එයාට මතක් වෙනවද? මරණානුස්සති වඩන කෙනෙක් නම් මැරෙන බව සීකන කෙනෙක් නම් එයාට ඒත් එක්ක මතක් වෙන එයා විතරක් මේ මෙයා තෝම මතක් මෙයා මැරෙන. මැරිච්ච කෙනත් හිතාන ඉටිය ඇත්ත මැරෙනකොට ඔය විදිහට තමයි. එහෙනම් මේ විදිහට මැරෙන කෙනෙක් තමයි මමත් කියලා යට ජීවන. එහෙනම් අපි අද ලොකු භාවනාවක් කරන්න දේශනාවක් කරන්න බැහැ නේද? පටන් ගන්න මේ දේශනාව ගැන පටන් ගන්න ඉතින් අපි පටන් ගත්තා. නමුත් තව සතියක් තියෙන නිසා මෙන්න අනිත් පොඩි භාවනාවක් දෙන්න. මේ සහභාගී බොහෝ දෙනෙකුට මම හිතනවා රැකී රක්ෂා කියන වැඩ ගොඩක් තියෙනවා. ඒක නිසා තමයි මේ රැකකාරී දේශනාව දාන්න කිව්වේ හැමෝටම අහන්න පුළුවන් වෙන. මොන වෙලාව අඩුවෙද? හැබැයි මේ දෙන භාවනාව ඕනේ නම් කරන්න පුළුවන්. තුර්කිය වල වෙන්නේ තේහින් භාවනක නොකදී. අර තේමී. ශනික නූගල්ස් කියලා ගැටෙත් තියෙන මොකද කියලා ලෙක්ම කරාන. භාවනක් දැන් හිම තමයි දෙන්නේ. ඒ. මේක භාවනාව හම් වෙනකම් චූටි භාවනාව දෙන්න. හැබැයි ඉතින් බඩ පිරෙන. අනේ යන්නේ. මුංචි භාවනාවක් දෙන්න. තුරු භාවනා කියලා කියන්නේ මේ ඇත්ත දකින තුමි. මොකක් ඇත්තක් කියලා එකක් අපි දන්නේ. ඒ ඇත්ත පාවිච්චි කරනකොට තමයි භාවනාව කියලා කියන්නේ. එන්න මොකක් කරන්නේ? භාවිතා කරන්නේ. මොකද භාවිතා කරන්නේ? අපි ඇත්ත කියන අතුරගත්ත දේ නිතර 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 භාවිතා කරනවට භාවනාව කියලා කියන්නේ. එහෙනම් හිතන්නේ මේක හොඳට හිතන්නේ. ඔබ කොහෙත් කැමති නේද මේ ඉන්නස් මේක කියනකොට? හැබැයි කැමති නැක්ක තමයි කියනවා. ඔබට කවදා හරි මේක නෙමෙයි දෙන්න මෙන්දියක් නේ. ඒකෙන් සතුටක් විතර. මොකද දැන් පිළිතුර 5 දිනක් කියන්නේ මේ 5 දිනම අනිවාර්යෙන්ම ලැබෙනවා නේද? මේ 5 දින විතර අපි මමත් ලැබෙනවා. ඉතින් මම දන්නවාද මේ 5 දින එක කාලෙ ඉස්සර වෙන්නේ කියලා. වැඩිමල් පිළිවෙලට ලැබෙනවාද? මේ තෝක්ෂ පිළිවෙලට ලැබෙනවාද? එහෙම එකක් ගන්න එන්නේ. හැබැයි මම එකක් දන්න අනිවාර්යෙන්ම අපි 5 දින ලැබෙනවා. එන්නේ. ඒකනම් හැබැයි මම දන්නේ කවුද ඉස්සර වෙන්නේ කියලා. තමන් මෙනෙහි කරන්නේ තමන් කවුරු හරි හිතමු දරුවෝ හරි මහත්තයා හරි නෝන හරි කවුරු හරි. එයා මතක් කරලා තමයි ඔයා ඉස්සර වෙන්න පුළුවන් මම ඉස්සර වෙන්න පුළුවන්. මොකේද? මරණයට. හැබැයි මේක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් එකක්ද නැත්නම් අනිවාර්යයෙන්ම වෙන්නේ. අනිවාර්යයෙන්ම වෙන්නේ. එහෙනම් මෙනෙහි කරන්න හැම එක්කෙනාටම ඔයා ඉස්සරින් ගිහම මම ඉස්සරින් ගිහම වැඩට ගිහම ඔෆිස් එකේ ඉන්න එකත් එක්ක මතක් වෙනකොට දකින්නකොට ඇවිදින් මිනිහ කරන්න ඔයා ඉස්සරින් ගිහම මම ඉස්සරින් ගිහම සතෙක් ඉන්නවා නම් කිද බල්ලෙක් ප්‍රශ්න ඔයා ඉස්සරින් ගිහම මම ඉස්සරින් ගිහම ඔය විදිහට නිතර නිතර මේක මෙහෙ කරන්නේ මොකේද මේ ඉස්සර වෙන්නේ මරණයට සමහරව ඔයා ඉස්සරින් මැරෙන්න පුළුවන් ඒක නැත්තම් මම ඉස්සරින් මැරෙන්න හැබැයි ඔයයි මායි අතර එහෙම කිසි කෙනෙක් මේ කියන කෙනා අතර සම්බන්ධයක් තිබුණ බැඳීමක් තිබුණ තතර ගැටලුවක් තිබුණා. ඔයා ඉස්සුරුමක් මට අඬන්න දෙනවා මම ඉස්සුරුමක් මට අඬන්න දෙනවා. ඒක නේද ඇත්ත ස්වභාවය. හැබැයි මේක තේරුම් එක දෙන්න ඔයයි මායි දෙන්නම කවදා හරි යනවා ඒක තේරුම් ගන්න තිබුණා. මේ වෙලාවේ තමන්ට මේ අවස්ථාවට මුහුණ දෙන්න හැකියාව තියෙනවා. එහෙමනම් මේ වර්ණාසිතිය වඩනකොට මොකක් තමයි තමන් කරනවා සි. නොසෙල්ලෙන සිතක් ඇති වෙනවා. අප්‍රමාදී වෙනවා. ලෝකයක් දකින්න. ඒකට තද බැඳීම් බවක් ගන්න බැරි වෙනවා. උපාදානය අඩු වෙනවා. විනමිත ගැටීම් අඩු වෙනවා කියන කතාවක් තියෙනවා. දැන් මේ මම රණ්ඩු වෙන කෙනෙක් හිතුවද මරුණා. නැත්නම් එයා ඉදිරි මම මරුණා. මම වෛර බඳින දිගට දිගට මේ වෛර හිරින්නේ එක්කෙනා. හිතුවද මෙල්ලයි කියලා. එහෙම නැත්නම් එයා ඉදිරි මම මරුණා. මොකද මට ඉතුරු වෙන්නේ? මම මේ ඇති කරගත අකුසල විදිහටයි. එතකොට මට මොකද වෙන්නේ? මේ ජීවිතේ සුළු කාලෙට මම මේවා පවත්තන්න ඕනේ. පවත්තන්න බැරි නවත්තන්න බැරි. මේ දේවල් වලින් මම මොකටද වෙහෙසෙන්නේ කියලා මගේ සිතේ තියෙන මේ දෙඩි උපාදාන නිසා දෙඩි ද්වේෂ ස්වභාව එළිමල් ගැටීමේ යන කසඩියක් වෙනවා. එහෙනම් මේ භාවනාව, මේ භාවනාව කදී නිතර නිතර කරන්නේ තමන්ට පාර යන ගමන් පුළුවන්, බස් එක යන ගමන් පුළුවන්, වැඩ කෙරෙදි පුළුවන්, ඉගෙන ගමන් යන්න පුළුවන්. මතක් කරලා මතක් කරන ලාවට මෙන්න මේ භාවනාව ටික ටික කරගන්න. ඒ සතියක් කරලා මේ පිළිගෙන කරන භාවනාව කියන නිතර නිතර විනය කරන්න. මන්නේගෙන විනය කරන්න බය වෙන්න එපා. මන්නේගෙන විනය කරලා මේක දුන්නේ මෙනෙහි නොකර කියලා මැරෙන්න යුතු වෙන්නේ. මෙන්න මේක මෙනෙහි කරන්න. එතකොට තමන්ට මේ ඔරොත්තු දීමේ හැකියාවක් ඇති වෙනවා. නැත්නම් අපිට ඒක පාට නොවිලාක තමන් මැරෙන්නේ කොට මේ මානසික විකෘති බවට පත් වෙනවා. අපි දන්නවා සමහර හොඳට ඉන්න කෙනෙක්ගේ පාට තමන්ට කැන්සිකක් කියලා තමයි ටික දවසක් මැරෙනවා කියන මානසික විකෘති වෙනවා. ඒ විලාක ධර්මය ඔබට තමන් හැකියාවක් නේ. ධර්ම කර්ම මෙනෙහි කරගන්න. කිසිම කුසල සිතිල්ලක් පත් ඇති කරගන්න. සමහර අය කරන්නේ අඬන්නේ. කොහොමද මන් දාලා ඉන්න තමන්ගේ කින්න කෙනෙක් මැරුණා කියලා හිතන්න. ඒත් ඒක දාගන්න බැහැ. දරාගන්න විශාල දුකක් ඇති වෙනවා. මොකද ඒක කැන්සර් එකක් කරලා දෙන්නේ මැරුණා කියලා හිතන්න. හැබැයි එතනදී එහෙම වෙලා හරියන්නේ අපි ආව ශක්තිමත් කරන්න. එයාට යන කෙනෙක්ට යන්න හිත ශක්තිමත් කරලා. එයා ධර්මයට පිළිපදලා ඇත්ත කියලා දින. එයා ශක්තිමත් කරන්නේ සමහරට අපි කියලා ගහනටම කොට එයා හදාගෙන හිට පිටත් කොට ඉන්නේ. එයාගේ හිත වෙනස් වෙලා. එයා ලෝභයක් ඇති කරගෙන ප්‍රේත ලෝකෙට යන්න පුළුවන්. තොර අපි ශක්තිමත් නම් මේක දෙන වෙන හිත වෙන මොකද වෙන අපිට යාර ශක්තිය ලොන්නේ කියන්නේ යන තැන කොහොමද හිතක් කුසල සිතක් පාලනය කරන්නේ යන්නේ වෙන විමනනා ඉස්ති වැඩම කියන මරණ මොහොතේ උමුතු භාවයට පත් වෙන එක විසාල ආනිසංසයක් නේද අපිට මේ විදිහට ඉන්න එකට තේරෙන්නේ නැදිනාට මේක අපි අපට හම්බෙන විසාල ආනිසංසයක් එහෙනම් මේක බලන්න පහසුයි පොපොම තියක් නේද මැදින් දෙකක් වෙන ඉස්සරින් කොහමද ඉස්සරින් කියලා දවස් පරිසරයක් දෙකක් හරි දෙන්නේ තුනකට කොටද විකමට කරලා බලන්න තමන් දිහ වෙනස් වෙනවා තමන් දිහේ තියෙන පීඩාකාරී බව දෙන්නේ බලන්න එහෙනම් ඒක චූටි භාවනාවක් විදිහට දීලා මෙහෙම තමයි පුට්ටක් කතා කරන්න පොඩි වෙලාවක් තියෙන නිසා ඒකට අපි කියන්නේ මේ පංචේන්ද්‍රයන් නිසා ඕගලත්‍රකට අමල කෙනෙකුට මුදල් වෙන්න බැහැ බුදුරජාණන් වහන්සේ අපට කියනවා ඉන්ද්‍රිය පහක් මේ පොතහතරින් ගැලවෙන්නේ. මොකක්ද මේ ඉන්ද්‍රිය පහ? පංච ඉන්ද්‍රිය කියන්නේ බුදුරජාණන් වහන්සේ මොනවද කියන්නේ? ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. මෙන්න මේ ඉන්ද්‍රිය පහ ඇති කරගන්න කියනවා. මේ පංච ඉන්ද්‍රිය ඇති කරගත්තාම මේ සසරින් ගැලවෙන්න පුළුවන් කියලා කියනවා. මොකද කියන්නේ මේ ඉන්ද්‍රිය ගැන කියනකොට මේ මොකද කියන්න මට ශ්‍රද්ධාව තියෙනවා. ඔබට ශ්‍රද්ධාව තියෙනවා. සද්දා දීන සතරේ ධර්මයන් වීර්යයක් තියෙනවා වීර්යයක් තියෙන සතරේ වැඩ වැඩ වල පොඩ්ඩක් අතහැරලා මේ වෙලාව මේක නෑ කරන්නේ ඉන්න සතියක් තියෙනවා වීර්ය නම් බණහගෙන ඉන්න පාඩම් කරන්නේ සාමාන්‍ය ජීවිත ගන්න සතියක් ඔබට කරන්නේ ඊළඟට ඔබ සමාධිය කුත්තිනේ කිත් එකක් ප්‍රතාවක් දෙම් තරමට තියෙනවා ප්‍රඥාවත් මේ ලෝක ජීවත් වෙන්න පුළුවන් ප්‍රස්තාරක කරන්න ජීවිතය කරගන්න ඔබ ප්‍රඥාවක් තියෙනවා. ඔබ ඒක ලෞකික වෙන්නේ මේක නිවන් දකින්න බැහැ. නිවන් දකින්න හම්බෙන්නට මේ ඊට වඩා ගැඹුරු ඉන්ද්‍රිය පහක් හම්බෙන්නේ. එහෙමනම් අපිට සද්දා ඉන්ද්‍රිය තියෙනවා කියලා අපි කොහොමද කියන්නේ? යම් කිසි කෙනෙකුට දුක්ඛේ ඥානම් ලැබෙනවා නම් දුක කියන දේ අවබෝධ කරන ලෝකයේ දුක කියන මොකද්ද කියලා අවබෝධ වුණා නම් අන්න යාට සද්දා ඉන්ද්‍රිය තියෙන කෙනෙක් කියන්නේ. ශ්‍රද්ධාව පිළිපදිනකදී හරියට ඩෙඩක් කියලා තමයි දැනගත්තා වගේ. එතකොට එයාට ડોක්ටර් වරින් ડોක්ටර් වෙන බෙහෙත් කිව්වම එතකොට සමීප කරගන්න ඕනේ වගේ. දුක්ඛේ ඥාන නැතිනකොට මෙයා දුක්ඛ සමුදය ඥානන් නැතිනවා. දුක්ඛ නිරෝධේ ඥානන් නැතිනවා. දුක්ඛ නිරෝධාමිනී පටිපදා ඥානන් නැතිනවා. මෙන්න මේක අවශ්‍යතාවය කියන්නේ. නැත්නම් නිවනේ අවශ්‍යතාවය දකින මේ සසර දුකයි කියලා තේරුණත් එක්කලට නිවන අවශ්‍ය නැහැ. එතකොට මහා වීරයෙක් දරනවා මොකක්ද මේ රසකරන්න නෙමෙයි හම්බ කරන්න නෙමෙයි ඒවල දන්නේ නිවන් දකින්නේ. එයාගේ එකම අරමුණ නිවන් දකින්නේ. නූපන් කුසල් උපදා ගැනීමට උපන් කුසල් දිනු කර ගැනීමට නූපන් අකුසල් නූ උපදා ගැනීමට උපන් අකුසල් දුරු කර ගැනීමට මහා වීරයෙක් දරනවා. මේ නිවන සදා. එතකොට එයාට වීරයෙන් බලපත් වෙන. සතිය කියලා කියන්නේ පින්වත්නි සිහිය අපේ කියලා කියන්නේ. කොට අපි ඉදිරි විදිහට හංගෙදි මේ සත්‍යව ගන්න කොහොමද මේ සතුපට්ඨානේ හතරපලක සිහි පිටවන ලෝක කාය චිත්ත වේදනාව ලෝක ධර්මතාවය කියන මේ හතරපලට සිහි පිටවන කොහොමද කියලා බලන්න. කොට මේ තවදුරටත් මේ සමාධිය කියන එක සමර්ථා විදර්ශනා කියන ආකාර දෙකකට තියෙනවා. මෙන්න මේ සමර සමාධිය සහ විදර්ශනා සමාධිය කියන මොකද්ද කියලා අපි කතා කරනවා. කොට කොහොමද වඩා ගන්න එකත් අපි කතා කරනවා. කොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොටස් තුනකට බෙදුවා සීල සමාධි ප්‍රඥා කියලා කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒක සම්මා සමාධියට මාර්ගය අවසන් කොටසේ සම්මා සමාධිය හඳුනාට පස්සේ මොකක්ද හම්බෙන්නේ ඊට පස්සේ? සම්මා සමාධිය නිසා අපිට හම්බෙන්නේ මොකක්ද? සම්මා ඥාන. සම්මා ඥාන පාවිච්චි කරනකොට හම්බෙනවා සම්මා විමුක්ති. සම්මා ඥාන කියලා කියන්නේ බිනතුනේ නෙමෙයි, විදර්ශනා ඥාන. එහෙම නැත්නම් මෙන්න මේ සම්මා ඥානෙ හම්බෙනකොට අපිට හම්බෙනවා විමුක්ති. විමුක්ති ඥාන දර්ශන කියලා කියන්නේ විමුක්ති ඥාන දර්ශන කියලා කියන්නේ මාර්ග බලවට පත් වෙන තමන්ට මිදෙසි. මාර්ග ඥාන, ඵල ඥාන, පච්චේක ඥාන කියලා මෙන්න මේ ඥාන ඇතුළේ. ඒකට මෙන්න මෙහිම තමයි මේ මාර්ග බලවට පත් වෙන්නේ, නිවනට පත් වෙන්නේ, සසර ගමන ආසන් කරන්නේ. එහෙමනම් ඒ සඳහා යොමු වෙන්න මෙන්න මේ ධර්ම දේශනාව ඔබට උපකාරයක් වෙලා වේවා කියලා ආශිර්වාද කරනවා. එහෙමනම් අපි මේ දේශනාව මේ අවස්ථාවේදී නතර කරමු. එහෙමනම් මේ අපි විසින් අද ධර්ම දේශනාව සම්බන්ධයෙන් මේ සාකච්ඡා සම්භාරය රැස් කරලා තේ සිලින් කුසල් මේ ලෝකයේ සාසනයට ආරක්ෂා කරනවා. අයිපී ශාක්‍ය මහේ ශාක්‍ය සිලින් දෙවි තාම මහසලට මනෝදන් කරනවා. මනෝදන් කරනවා පත්තවන් කියලා සාදු කියලා දෙවිඳු කියලා මනෝදන් කරනවා. ඒ වගේම යම් කිසි ඥාති පින් බලාපොරොත්තු පින් ලබා ගත හැකි ස්ථානික සිටිනා නම් මේ පින් අනුමෝදන් කරමින් යම් මොහොතක් කරන ලබත්තා. මේ පින් අනුමෝදන් වීම සිතේ සපත් බවටපත් වේවා කියලා සාදු කියලා මනෝදන් කරනවා. මනෝදන් කරනවා. ඒ වගේම මේ සීලම කුසල් නිවන සඳහා උපකාරී වේවා. නුවන් දකින තුරුම කල්යාණ මිත්‍ර ශ්‍රස්ත වේවා. පාප මිත්‍ර ශ්‍රස්ත මොන වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න.
සාදු සාදු සාදු. අද දිනේ අපගේ ආරාධනෙන් මෙම ධර්ම දේශනාව පැවැත්වූ අවසරයි පූජ්‍ය ධම්මසුමිත්‍රා මෙහෙණින් වහන්සේට මේ කරන්නා වූ කුසලයේ හේතු කොටගෙන උන්වහන්සේ ප්‍රාර්ථනා කරනා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට මෙම කුසලයට හේතු වේවායි අප සැවම දොහොත් මුදුන් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.
දුක්ඛේවා නිරෝධේවා සුඛේවා චිරිතනාටම තෙරුවන් සරණයි. සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන වහවහා මේ සතර ගුණ අවසන් කරගැනීමට හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා.
සාදු සාදු සාදු.